You're with SBS Radio.
මේ ගෙවිගෙනන අප්‍රේල් මාසයේ මේ සතිය විශේෂයෙන්ම මේ ආසාත්මිකතා නැත්නම් මේ ඇලර්ජි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන සතියක් මාසයක් බවට පත් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාව සහ ලෝකේ. ඒ නිසාම අපි හිතුවා මේ ආසාත්මිකතාවන් පිළිබඳව වැඩිපුර කතා බහ කරන්න. මොකද විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ජන සමාජයේ මේ ඇලර්ජිස් එහෙම නැත්නම් මේ ආසාත්මිකතා බහුල වශයෙන් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඕස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෙසෙන වෛද්‍ය අසංග බණ්ඩාර මහතාව. අයබෝන් සුබදසනක් වෛද්‍යතුමනි. හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කරගමු මේ ආසාත්මිකතාවක් කියන්නේ මොකක්ද සහ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ජන සමාජයේ අපිට සුලභ ආකාරයෙන් දකින්නට ලැබෙන ආසාත්මිකතා වර්ග මොනවද කියලා.
ඔව් මදුර, ආසාත්මිකතාවක් කියන්නේ ඇලර්ජි එකක් කියන්නේ අපේ පරිසරයේ තියෙන සාමාන්‍යයෙන් හානිදායක නොවන යම්කිසි දෙයකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉමුන් සිස්ටම් කියන එක වැඩියෙන් ප්‍රතික්‍රියා කරනවා. දැන් මේ ප්‍රතික්‍රියාව ආසාත්මිකතාවේ ඇලර්ජි එක ඇති කරන ද්‍රව්‍යයේ ගැටෙන ඉන්ද්‍රියano වෙනස් වෙනවා. ඒ ප්‍රශ්න මතුවෙන්නේ ඒ ගැටෙන ඉන්ද්‍රියano සම වෙන්න පුළුවන් ඇස්, නාසය, පෙනහළු, ආමාශය මේ කොයි කොටසේද ඇලර්ජි එක ඇති කරන ද්‍රව්‍යය ගැටෙන්නේ ඒ හැටියට තමයි ඒ ප්‍රතික්‍රියා වෙන්නේ. සමහරලාට මේ ඇලර්ජි එක ඇති කරන්නේ ආහාරයකින් වෙන්න පුළුවන්. ඒ ආහාරවල යම් යම් ප්‍රෝටීන් වර්ග ඇත්තටම ඊළඟට පරිසරයේ තියෙන පරාග පොලන් ඊළඟට මේ ඩස්ට් මයිට් කියන දූවිලි මයිටාවන් මේවා තමයි සුලභ දකින්න හැමදේ. ආහාර ගත්තහම සුලභ වශයෙන්ම ප්‍රශ්න මතුවෙන ආහාර තමයි බිත්තර, රටකජු, වෙනත් නට්ස් වර්ග. විශේෂයෙන් මේ පොඩි ළමයි සම්බන්ධව කතා කරද්දී මේවා වැදගත්. ඊළඟට එළකිරි, සෝයා, තිරිඟු පිටි වලට එන්න පුළුවන් ආසාත්මිකතාවේ, මූදු මාළු, ඉස්සො කකුලෝ වගේ ಜಾති, ඊළඟට මීමැස්සෝ, බමරු එහෙම දෂ්ට කරපුවහමත් අපි දන්නවා මේ ප්‍රශ්නේ මතුවෙනවා. මේ ආහාර වර්ග වලින් අමතරව සමහර බෙහෙත් වර්ග, ප්‍රතිජීවක ඖෂධ, අපි ඇන්ටිබයොටික්ස් කියලා හඳුන්වන බෙහෙත් කොට්ටාශය, ඊළඟට වේදනානාශක, පේන් කිලර්ස් කියලා ව්‍යවහාරය හඳුන්වන්නේ, ඊළඟ නිර්වින්දක ඖෂධ, මේ ඕනෑම ඖෂධයකට ආසාත්මිකතාවයක් ඇලර්ජි එකක් එන්න පුළුවන්. තව සුලභව හම්බ වෙන ප්‍රශ්නකාරී ද්‍රව්‍ය අතර තියෙනවා මේ ලේටෙක්ස් රබර් කියන එකත්. විශේෂයෙන් මේ රාජකාරී වලදී විවිධ සේවා ස්ථානවල මේ ලේටෙක්ස් රබර් එක ගැටෙන්න පුළුවන්. මේකත් සුලභව ආසාත්මිකතාවය ඇති කරන ද්‍රව්‍යයක්.
ඔව්, අපි ඊළඟට අවධානය යොමු කරොත් එහෙම රෝග ලක්ෂණ පිළිබඳව
ඇත්තටම අපේ සාමාන්‍ය ජන සමාජයේ ආසාත්මිකතාව ඇලර්ජි වල රෝග ලක්ෂණ ගැන සැලකේතු අවධානයක් ඒ වගේම අවබෝධයක් දැනුමක් තියෙනවා. නමුත් අපි ඒක තව පාරක් මතක් කරනවා නම් එක්තරා පිළිවෙලකට ඇලර්ජි එකක් ආසාත්මිකතාවයක් එනකොට ඒක කොටස් කරන්න පුළුවන් ඒක කොච්චර තීව්‍රද කොච්චර දරුණුද කියන සාධකයේ මත. දැන් සුළු ආසාත්මිකතාවයක් එන්න පුළුවන් මයිල්ඩ් ඇලර්ජි එකක්. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයට යනකම් කියම සුළු ප්‍රතික්‍රියාවක සිට මධ්‍යම ප්‍රමාණයේ ප්‍රතික්‍රියාවක් දක්වා කියන එක එක කොටකට දැම්මොත් ඒක තමයි සුලභම ඇලර්ජි වර්ගය. බොහෝමයක් ඇලර්ජිස් ඉතාම දරුණු මට්ටමකට ජීවිතයට තර්ජනයක් වෙන මට්ටමට ඇත්තරම යන්නේ නැහැ. දෙවැනි වර්ගයේ දරුණු ගණයේ ආසාත්මිකතාවය ඇනෆිලැක්සිස් කියලා කියන එක. ඇත්තරම ඒක සැකකල වහාම ගිලන් රථයේ ඇම්බියුලන්ස් එකට කතා කරන්න ඕන. ඔස්ට්‍රේලියාවේ නම් 000.3ක් දුරකථනයෙන් අමතලා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන තත්ත්වයක්. දැන් මේ ලක්ෂණ එක්කෝ එකක් එන්න පුළුවන්, එහෙම නැත්නම් දෙක තුනක් මිශ්‍රණයක් එන්නත් පුළුවන්. එතකොට පොදුවේ සුලභව දකින්න පුළුවන් දේ තමයි හැම කුෂ්ඨයක් රෑෂ් එකක් හැටියට එන්න පුළුවන්. එක්කෝ අර මදුරුව දෂ්ට කරපුවාම එන වගේ බිබිලි, එහෙම නැත්නම් පළු ගෙඩි විදිහට මේක හැම එන්න පුළුවන් කැසීමකුත් සමග. ඊළඟට මේ කට වටේට හිරි ගතියක්, කිචි කැවෙන ගතියක් වැනි අමුතු සංවේදනයක් එන එකත් සමහර ලාවට ආසාත්මිකතාවේ ලක්ෂණයක්. බඩ රිදීම, වමනය, බුරුලට බඩේලිය යාම මේවත් ආසාත්මිකතාවේ නිසා එන්න පුළුවන් ලක්ෂණ. ඒ වගේම මූණ ඉදිමිනවා සමහර අයගේ සමහර වෙලාවලට ආසාත්මිකතාවයක් ආපුවහම. දැන් ඒ කීවේ සාමාන්‍යයෙන් සුළු හෝ මධ්‍යම ප්‍රමාණයේ අසාත්මිකතාවයක ලක්ෂණ. දැන් අපි වඩා සැලකිලිමත් වෙන්න ඕන මේ දරුණු ගණයේ අසාත්මිකතාවයක ලක්ෂණ ගැන. ඒ කියන්නේ ඇනෆිලැක්සිස් කියන තත්ත්වය. මේ තත්ත්වයට ගියොත් අසාත්මිකතාවය ශ්වසන පද්ධතියටත් රුධිර සංසරණ පද්ධතියටත් බලපානවා. මේක ශ්වසන පද්ධතිය බලපාපුවම හුස්ම ගැනීම අපහසු වෙනවා, ජීවිතේට තර්ජනයක් වෙන මට්ටමටම. ඊළඟට රුධිර සංසරණයට බලපාපුවම ගොඩක් වෙලාවට රුධිර පීඩනයේ අඩුවීමෙන් කලන්ත වෙන ගතියට සීනතු වැඩ වැටෙන තත්ත්වයට යනකන් යන්න පුළුවන්. එතකොට මේවා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තමයි මේක දැනගෙන ඉන්න එක හරි වැදගත්. හුස්ම ගැනීමේ අපහසුව, එහෙම නැත්නම් කැස්ස, හතිය, හරියට මේ ඇදුම රෝගයක් රෝගියෙක් වගේ ඇස්මා කියන තත්ත්වයේ තියෙන රෝගියෙකුගේ වගේ අර උරුවන් බාන කොට එන සද්දෙන් හුස්ම ගන්න එක, විස්ලින් සවුන්ඩ් එකක් එක්ක හුස්ම ගන්න එක එන්න පුළුවන්. ඊළඟට දිව ඉදිමීමක්, උගුර ඉදිමීම, ඒකෙන් එනවා මේ තද ගතියක්, හිර කරන ගතියක් උගුරේ. ඊළඟට කතාව අපහසු වෙනවා, කටහඬ පිටවීම අපහසු වෙනවා, බැරෑනි ගතියක් එන්න පුළුවන්. දැන් පොඩි ළමෙක් නම් පණ නැතුව මලානික වෙලා යනවා. ඊළඟට වැඩිහිටියෙක්, පොඩි කෙනෙක්, ඕන කෙනෙකුට වෙන්න පුළුවන්, සිහි නැතුව ඇද වැටෙන්න පුළුවන්. මේ වගේ පුළුල් පරාසයක තියෙනවා මේ අසාත්මිකතාවේ රෝග ලක්ෂණ.
අපි කතා බහ කරමින් පසුවන්නේ ආසාත්මිකතා සම්බන්ධයෙන්. විශේෂයෙන් ඔස්ට්‍රේලියානු ජන සමාජයේ බහුල ලෙස අපිට දකින්නට ලැබෙන ආසාත්මිකතා මොනවද සහ මීට හේතු මොනවද සහ තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියන කාරණා පිළිබඳව අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතාව. ඔව්, දැන් අපි පොඩ්ඩක් ප්‍රායෝගික කාරණාවක් දිහා බැලුවොත් එහෙම, දැන් උදාහරණයක් විදිහට මේ සුළු කුෂ්ඨයක්, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන මේ රෑෂ් එකක් කියලා, මේ වගේ අවස්ථාවක මේ කවුරුත් දන්න විදිහට ඇලර්ජි රියක්ෂන් එකක් වගේ නම් වෛද්‍යවරයෙක් ඇත්තටම හමු විය යුතුද?
ඒක වැදගත් ප්‍රශ්නයක් මදුර. මොකද දැන් මේ ඇලර්ජි ගැන, අසාත්මිකතාවය ගැන අර මං කලින් කිව්වා වගේ කවුරුත් මේ වචනේ දන්නවා, මෙහෙම වෙලා තියෙන අයත් දන්නවා. නමුත් ගොඩක් අය මේකේ දරුණු තත්ත්වය දැකලා නැහැ හෝ ප්‍රමාණවත් තරමින් අහලා නැහැ. සමහර වෙලාවට රෝග විනිශ්චය කරගන්න එකත් හරි වැදගත් වෛද්‍යවරයෙකුට කියලා අපි දන්නවයි කියලා හිතන තත්වයක තුනක්. මේ අසාත්මිකතාවය කියන්නේ ඒ වගේ එකක් කියලා හඳුන්වන්න කැමතිම. දැන් උදාහරණයක් හැටියට කුෂ්ඨයක් ආපුවාම ඒක හැම වෙලාවෙම ඇලර්ජි එකක් නෙමෙයි. වෙනත් වෛරස් ආසාදන තියෙනවා, ඒ වගේ කොටසක් හැටියට කුෂ්ඨයක් එනවා. එතකොට ඒක අපි අනුමාන කරමින් ඉන්නවට වඩා හොඳයි වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා තෝරලා බේරලා රෝග විනිශ්චයක් හැටියට ගන්න එක. ඒක වෙනත් අතුරු වාසිත් තියෙනවා. මොකද දැන් සමහරලාට ඇත්තටම අපි නිකම්ම පරීක්ෂා කරලා පමණක් නිගමනයකට එන්න අමාරුයි. ඒ ඇලර්ජි සඳහා කරන රුධිර පරීක්ෂණ තියෙනවා. ඒ යම් යම් ඇලර්ජි ඇති කරන ද්‍රව්‍ය වලට සංවේදීතාවය මනින විශේෂ පරීක්ෂණ තියෙනවා. සමහරලාට අසාත්මිකතාව පිළිබඳව ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන්න වෙන තරමේ සංකූලතාවයන් සහිත වෙලාවල් තියෙනවා. ඔය ක්ලිනිකල් ඉමුනොලොජිස්ට් කියන විශේෂඥ වෛද්‍යවරයා පාවිච්චි කරනවා අපි ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් ගන්න සහ පරීක්ෂණ කරන්න. එහෙම පරීක්ෂණයක් කරලා මේක අසාත්මිකතාවයක්, ඇලර්ජිකක් කියලා තහවුරු කරගන්න එකේ වැදගත්කම තමයි සාමාන්‍යයෙන් දෙවනි පාරට එනකොට අසාත්මිකතාවය, කියන්නේ පළවෙනි වතාවේ යම් කිසි දෙයකට අසාත්මික වුණා නම් ඒක ඊළඟ පාර ආහාරයට අරගෙන හෝ හමේ ගෑවිලා හරි එන අසාත්මිකතාවයේ දරුණුකම වැඩි වෙන්න පුළුවන්. ඒක සමහරලාට ඉතාම උග්‍ර තත්ත්වයේ අසාත්මිකතාවයක් හැටියටත් එන්න පුළුවන්. ඇනෆිලැක්සිස් ගන්නේ. එතකොට අර වාර්තා කරලා තියෙන එකත් වැදගත්. වෛද්‍ය වාර්තාවල ඒක අපි දැනගත්තාම මගහරින්නත් වැදගත්. හරියටම නිශ්චිතවම මේ අහවල් බෙහෙත, අහවල් කෑම මගහරින්න ඕනේ කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක එකක්. අනිත් කාරණේ මේ වෛද්‍ය වාර්තාවල මේ ඇලර්ජි එක අසාත්මිකතාවයේ වාර්තා වෙලා තියෙන එක කාලයකට පස්සේ, මොකද අපිට මේව අමතක වෙනවා යම් අවස්ථාවල මේ දත්තය ප්‍රයෝජනවත් වෙනවා. මේ නිසා මම හිතනවා සුළුවෙන් හරි ඇලර්ජි එකක් කියලා හිතුණොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ඒක නිශ්චිතවම දැනගෙන වාර්තා කරලා තියගන්න එක හරි වැදගත්.
ඔව්, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා.
මට ඇත්තටම මේ ප්‍රතිකර්ම ගැන කියන්න කලින් මේ අසාත්මිකතා ඇලර්ජි වගේම එන තවත් තත්ත්වයක් ගැන තව වචනයක් එකතු කරන්න ඕනේ මේ ෆුඩ් ඉන්ටොලරන්සස් කියන එක. ඉන්ටොලරන්ස් එකක් කියන්නේ අපිට සමහර කෑම පොරොත්තු දෙන්නේ නැහැ, දරන්න බෑ, අපත්‍ය වෙනවා. දැන් ඒ තත්ත්වයේදීන රෝග ලක්ෂණ සමහරලාවට ඇලර්ජි එකේන රෝග ලක්ෂණ වගේමයි. දැන් මේවා තෝරගන්නත් ඇත්තටම වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි. අර පළවෙනි වතාවේ ආපුහම මං කිව්වා වගේ දැන් ප්‍රධාන වෙනසක් තමයි ඇලර්ජි එකක් එන අසාත්මිකතාවයක් එන ද්‍රව්‍යයකට නිරාවරණය වෙච්ච ගමන් පොඩ්ඩකට හරි පොඩි ප්‍රමාණයකට හරි නිරාවරණය වෙච්චාම මේ අසාත්මිකතාවය මතුවේ. දැන් ඉන්ටොලරන්ස් එකක් තියද්දී උදාහරණයක් ෆ්‍රක්ටෝස් ඉන්ටොලරන්ස් කියන එක මේ පළතුරු වල තියෙන සීනි වර්ගයට තියෙන ඉන්ටොලරන්ස් එක අපත්‍ය වීම තියෙන පුද්ගලයෙකුට එයින් ටිකක් ආහාරයට එක් කරගත්ත ගමන් මරණාසන්න තත්වයකට එන මට්ටමේ ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. නමුත් ඒකේ ලොකු ප්‍රමාණයක් කෑවොත් ලොකු ප්‍රමාණයකට නිරාවරණය වුණොත් එතකොට එනවා බුරුලට බඩේ යන්නේක බඩ පුරව දැමීම, ඉසී කැක්කුම, බඩේ කැක්කුම, කුෂ්ඨ රෝග, කුෂ්ඨයක් වුණත්, රෑෂ් එකක් වුණත් එන්න පුළුවන්. දැන් මේ තත්වය තෝරගන්න ඕනේ ඒක අසාත්මිකතාවයක් නෙමෙයි, ඒක ෆුඩ් ඉන්ටොලරන්ස් එකක්. ඒකත් මේ අසාත්මිකතාව ගැන කතා කරද්දී සාකච්ඡා කරන්න වටිනවා කියලා මට හිතුණා. ඊළඟට ප්‍රතිකර්ම ගැන කතා කරනකොට දැන් අර සුළු ප්‍රතික්‍රියාවක් නะ, සුළු අසාත්මිකතාවයක් නනාවේ අපි හැමෝම දන්නවා ඇන්ටිහිස්ටමින් වර්ගයේ පෙත්තක් ගත්තහම ඒක සමනය වෙලා යනවා. දැන් ඇන්ටිහිස්ටමින් ප්‍රති වර්ග ගොඩාක් ඔසුසල් වල තියෙනවා. සමහර ඒවා වෛද්‍ය නිර්දේශයක් නැතුවත් ගන්න පුළුවන්. ඒ වගේම ඒ සුළු අසාත්මිකතාවේ පොඩි ඇලර්ජි එකක් තියෙන එක පහ වෙලා යනවා. නමුත් අර උග්‍ර අසාත්මිකතාවයක් ආපුහම කරන්න ඕන දේ දැනගෙන ඉන්න එක හරි වැදගත්. හුස්ම ගැනීමේ අපහසුාවක්, කලන්ත ගතියක්, අර ඇදුම හතිය තියෙන කෙනෙක් හුස්ම ගන්නවා වගේ ඒ මාදිලි හුස්ම ගන්න ගතියක්, ඔය වගේ ලක්ෂණ ආවොත් හුඟක් කලකට ඕස්ට්‍රේලියාවේ කලින් මේ තත්ත්වය ආපු කෙනෙකුට වෛද්‍යවරු දීලා තියෙනවා ඇක්ෂන් ප්ලෑන් එකක්. ඒ කියන්නේ ඒ තත්ත්වය මත උනහම ක්‍රියා කරන්න ඕන ආකාරය පිළිබඳ සැලැස්මක්. ඒ සැලැස්ම අනුගමනය කරන එක ඉතාම වැදගත්. දැන් හුඟක් වෙලාවට අපි තනියෙන් පාවිච්චි කරන, තමුන්ටම පාවිච්චි කරගන්න එන්නතක් ඉන්ජෙක්ෂන් එකක් දීලා තියෙනවා. දැන් මේ තත්ත්වය ආවා කියලා දැනගත්ත ගමන් හාන්සි වෙන එකයි ආරක්ෂා සහිත. නමුත් හාන්සි වෙලා ඇල වෙලා හුස්ම ගන්න අමාරු වෙනම් වාඩි වෙලා හෝ යම් තරමකට හාන්සි වුණාට කමක් නැහැ. ඒ ඉන්ජෙක්ෂන් එක පුළුවන් ඉක්මනින් ගන්න ඕන. එසැන ගිලන් රථයට කතා කරන්න ඕන, ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න ඕන. පුළුවන් තරම් ඉක්මනට රෝහල් ගත වෙන්න ඕන. මොකද සමහර වෙලාවට මේක උග්‍ර තත්ත්වයට ආපුවාම නිරීක්ෂණය කරන්න ඕන ඉස්පිරිතාලේ තියලා පැය කීපයක්. ඇත්තටම දැඩි සත්කාර ඒකකේ අවශ්‍යතාවයල් මතුවෙන්න පුළුවන්. මේ නිසා ඒ ඇනෆිලැක්සිස් දරුණු අසාත්මික තත්ත්වයක් එනකොට හැකි ඉක්මනින් රෝහල් ගත වෙන එක ඉතාම වැදගත්.
අපි කතා බහ කරමින් පසුයේ ආසාත්මිකතා සම්බන්ධයෙන් විශේෂයෙන් ඔස්ට්‍රේලියානු ජන සමාජයේ බහුල ආකාරයෙන් අපිට මුණ ගැසෙන ආසාත්මිකතා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.